සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අත්තුනා දේන සම්පාදිත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මසවනකාලෝ අයං බදන්තා ධම්මසවනකාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යථාපි පුක්ඛරාසිංහා කෛරාමාලාදුනී බහු ඊවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුන්ති දේවත්වන බර කාරුණික පින්වත්නි අදත් මේ සඳේ යාමයේ මේ හැම දිනාම තම තමන් විසින් බොහෝමත්ම සඳේ බරව ගෞරවනීය සිතින් පිළියෙල කරන ලද මල් පහන් සුවඳ සිසිල් පැන් ගිලන් පස පූජාවන් ලෞත්‍රාමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අත්පසබියස ගෞරවයෙන් තැන්පත් කරන්ට යෙදුණා. ඒ අත්පස තැන්පත් කරන ලද සියලු පූජාවන් ඒ අනන්ත ලෞතුරු ගුණයට පූජා කරන්නට පෙර ආතුල් තුන් ලෝක සනසවදාල මටද සැනසීමේ මඟ උදා කර දුන් මගේම ශාන්තිනායක තිලෝගුරු අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන් ලෝකේටම ශාන්තියක් වෙනි වූ නවලෝතුරා ශ්‍රී සද්ධර්මයේත සදාම්මගින් සැනසුණු අෂ්ටාරිය උත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා කියලා සාදු කියලා නමස්කාර කරමු. අත්පස තැන්පත් කරන ලද මේ සියලු පූජාවන් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් මේ සියලු පූජාවන් ඉවසා වදාරත්වා පිළිගනිත්වා ලෝතුරු සම්බුදු ගුණ විසෙහිම මේ සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා පූජා වේවා මෙන්න පදන කුසල පුණ්‍ය සම්පත්තිය උතුම් නිර්වාණ අවබෝධය පිණිස මග පියා දෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබීම පිණිස නිවන් ලබනාතුරු දෙලව සාන්තිය රැකවරණය නිදුක් නිරෝගී භාවය පිණිස හේතු වාසනා වේවා යන දහසින් ලෞතුරු ගුණ සිහිපත් කරගෙන යරහන් ආදී උත්තම ගුණ සපිරි ලෞතුරු බුදුරජාණන් වහන්සේටම මේ සියලු පූජාවන් පූජා වේවා පූජා වේවා යන දහසින් සාදු කියලා පූජාවන් සියලු තැන් පිහිටියා වූ සියලු තැන් වැඩ සිටින්නා වූ ශාරීරික උද්දේශික පාරිභෝගික වූ ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාට මාගේ වන්දනාව නමස්කාරය දීවා යන අදහසින් සාදු නාදයෙන් නමස්කාර කරමි. දෙන නොදෙන සසර පුරා සිදුවුණු සියලු වරදට ප්‍රමාද දෝෂයෙන්ට උතුම් බුදුරුවනින් සදහම් රුවනින් මහසඟරුවනින් මට සමාව ලැබේවා දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා යන අදහස් ඇති කරගෙන සාදු නාදයෙන් පුනරුවන් සමාකරවා ගනිමි. ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික පින්වත්නි අධිකාරී මහත්මා මැතිණිය දරුවන් පවුලේ අවශ්‍යතම ඥාතීන්ටයි සදැහැති පිරිස් අද මේ නිවසට එකතු කරගෙන මේ හමු වී ඉන්න පිරිසට පමණක් නොව පෙනෙන නොපෙනෙන බොහෝ දෙනාට සද්ධර්ම දානයක් බෙදා හදා දෙන්නට සූදානම් වෙන සැරසෙන වෙලාව. ධර්ම දානය හැම දානයන් අතරෙම අග්‍ර වෙනවා. මේ දානයේ තරම් උතුම් දානයක් තවත් මේ තුන් ලෝතලයේ දකින්නට ලැබෙන්නේ නැහැ. අපි දන්නවා දහම්සොඬ රජතුමා බණපදයක් අහගන්න විදිහක් නැතුව මුළු රට පුරාම අඬබෙර පණිවිඩ පනත් පිටත් කළා. එක බණපදයක් කියා දෙන්න කවුරු හරි ඉන්නවා නම් මේ සියලු සම්පත් සහිත මගේ රාජ්‍ය ඒ බණපදයට උවමාරු කරන්න කැමතියි කියලා. එක බණපදයක් කියා දීලා මේ මහා රාජ්‍ය සම්පත්තිය ලබා ගන්නවා. එදා බණපදයක් දන්න කෙනෙක් ලෝකෙ හිටියේ නෑ. ධර්මයේ හිඟ වෙන අවදි තියෙනවා. එනිසා ධර්මයේ ලෝකයට හැමදාම වටිනවා. හැබැයි වටිනාකම හැමෝටම දැනෙන්නේ නෑ. අපි දන්නවා මණික් ගලක් හුඟක් වටිනවා. හැබැයි මණික් ගලක වටිනාකම දන්නේ ඒ පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකුට. සූටි ළමයෙකුට පුංචි දරුවෙකුට මණික් ගලක වටිනාකම තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට නොවටිනා පුංචි ටොපියක් දීලා අර වටිනා මණික් ගල ඒ දරුවගෙන් ගන්න පුළුවන්. ඒ දරුවට මණිකට වඩා වටිනවා ඒ පුංචි ටොපිය. ඒ දරුවා දන්නේ නැහැ ඒ මණිකේ වටිනාකමින් ටොපි එකක් දෙකක් නෙවෙයි ජීවිතේ පුරාම ටොපි කන්න තරම් ඒක වටිනාකමක් තියෙනවා කියලා දන්නේ. එනිසා යම් කෙනෙක් මේ ධර්මයේ වටිනාකම දන්නවා නම් ඒකන සොයා බලන කෙනෙකුට ඒක මිල නියම කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසා ධර්මයට රත්නයක් කොට සමාන කොට දක්වනවා ධම්ම රත්නය. රත්න කියලා කියන්නේ මෙලික් වලට. මේ මාණික ලෝකෙ නිල කළ නොහැකි අගනා මාණික රත්නයක්. අනිත් මෙලික් ලෝකෙ තියෙන ඒ හැම දෙයකටම මිලක් නියම කරන්න පුළුවන්. ඒෙන් ලබා ගන්න පුළුවන් සම්පත්වල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ධර්මයේ නැමැති රත්නයෙන් සිතූ පෙතූ සම්පත් ලබන්න පුළුවන්. ලෝකේ කවුරු හරි සෞසිරියෙන් පිරුණු මිනිස් ආත්ම භාවයක් ලබනවා නම් ඒ ධර්ම රත්නේ හේතු කොටගෙන ධර්ම රත්නය ඇසුරු කොටගෙන සදිමිය ලෝක සම්පත් ලබන්න පුළුවන්. ධර්ම රත්නේ හේතු කොටගෙන බ්‍රහ්ම ලෝක සම්පත් ලබන්න පුළුවන්. ධර්ම රත්නේ හේතු කොටගෙන නිර්වාණ සම්පත් ලබන්න පුළුවන්. ලෝතුරු සම්පත් ලබන්න පුළුවන්. සිතු පෙතු සම්පත් ළඟා කරගන්න පුළුවන් මහා වටිනා මාණික්ක රත්නයක් වෙලී සද්ධර්මය. ඒ සද්ධර්මය එච්චර වටිනවා වුණාට අර පොඩි දරුවෙකුට මැණිකක වටිනාකම නොදෙනෙනවා වගේ මේ සංසාරික ස්වභාවය නොදන්න කෙනෙකුට මේ ධර්මයේ කිසිම වටිනාකමක් නැහැ. ඒත් මේ පින්වත් පිරිස ධර්මයේ පිළිබඳව වටිනාකම යම් පමණකට හෝ දන්න නිසා තේරෙන නිසයි මේ සියලු දේ අතහැරලා මේ තැන් තැන් වලට එකතු වෙලා සද්ධර්ම ශ්‍රවණය කරන්න, ධර්ම සාකච්ඡා කරන්න, දහම් පොතපත් කියවන්න සූදානම් කැමති වෙන්නේ. මේකතු වෙච්ච හැම දෙනාමත් ධර්මයේ ලොකු වටිනාකමක් ඇත කියන අනුමාන මාත්‍ර දැනුමකින් හෝ යුක්ත වූ නිසයි අදත් මේ මොහොතේ ධර්මශ්‍රවණයට පැමිණුනේ. ඉතින් ඒ උතුම් වටිනා ධර්ම දාණය මේ පවුලේ පින්වතුන් වෙනුවෙන් බෙදා දෙන අතර දානේ ප්‍රතිග්‍රාහකයෝ වන්නේ ඔය පින්වත් පිරිස. දැන් අපි දන්නවා දානයක් දෙනකොට දායක පිරිසක් ඉන්නවා. ඒ දානේ බාර ගන්න පිරිසට කියනවා ප්‍රතිග්‍රාහක කියලා. දැන් ඔය ඇත්ත ප්‍රතිග්‍රාහකයෝ මේ පවුලේ අධිකාරි මාත්මා ඇතුළු මේ ඒ පිරිස වෙනුවෙන් අපි ඒ ධර්මයේ දානය දෙනවා. දැන් දෑතට පිළිගන්න වෙන දේ ප්‍රතිග්‍රාහකයෝ බාර ගන්නත් ඕන, ඒ බාර ගන්න දේ වළඳන්නත් ඕන. දාන පිංගානක් අතට සාමීන් වහන්සේ නමකට පිළිගන්නවාම උන්වහන්සේ ඒක වළඳන්නේ නැතුව විසිකලොත් ඒ දායකයට ඒ දාණයට අගෞරව කළා වෙනවා. ඒ ගෞරවයෙන් සදහැසිතින් පිළිගන්නන දාණය ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා ඒ දාණයට දායකයාට ගෞරව කරමින් වළඳනවා. එතකොටයි දාණය සම්පූර්ණ වෙන්නේ. ඒ වගේ මේ දාණය ප්‍රතිග්‍රාහකයෙ හැටියට මේත් බාර ගන්නවා වගේම ඒ දානේ වල ගන්නත් ඕන. දානේ පරිහරණය වෙන්නත් ඕන. එතකොටයි මේ දානය අර්ථවත් වුණා, සම්පූර්ණ වුණා වෙන්නේ. පින්තුනේ අද ඒ සඳහා අපි ධම්මපදේන ගාථා ධර්මය මාතෘකාව හැටියට තෝරගත්තා. යතාපි පුප්පරා සිංහා කෛරා මාලා ගුණී බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහු. මුල් පද දෙකෙන් උපමාවක් දක්වනවා. යතාපි පුප්පරා සිංහා යම්සේ මල් රාසියක් ඇති තැනකින් මල් මාලා ගොතන කෙනෙක් කෛරා මාලා ගුණේ බහු. ඒ මල් ගොඩෙන් ලස්සන ලස්සන මල් තෝර තෝරා මල් දමකට මල් වඩමකට අමුණන්නේ යම්සේද ඒවන් ජාතේන මච්චේන මෙසේ ජාතේන උපන් මච්චේන මිනිසයා උපන් මිනිසයා විසින් කත්තබ්බං කුසලං බහුම් බොහෝ කොට කුසල් වැඩි විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දේශනා ගාථාවේ බොහෝම අර්ථවත් වචන කීපයක් තියෙනවා. ඒවං ජාතේන මච්චේන මිනිසෙක් කියලා උපන්නට හැමෝටම හැමදාම කුසල් කරන්න බෑ. අපි දන්නවා මල් මාලා ගොතනවා කියනකොට සමහර වෙලාවට මල් තියෙනවා, මල් මාලා ගොතන්නේ නැහැ. එහෙම වුණොත් මල් මාලා ගෙතීමක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මල් තියෙනවා, ගොතන්න කෙනෙකුත් ඉන්නවා, ඔහුට ඕන කමක් නැහැ. එහෙම වුණොත් මල් දම් ගෙතෙන්නේ නැහැ. සමහර වෙලාවට ලක්ෂණ මල් දම් ගොතන්න පුළුවන් දක්ෂකම් ඇති ඕනකම ඇති අය ඉන්නවා. හැබැයි එයාට මල් නැහැ. එහෙම වුණාම මල් දමක් ගොතන්න බෑ. සමහර වෙලාවට දක්ෂ ලෙස මල් දම් ගොතන්න පුළුවන් ඕනකම තියෙන අයත් ඉන්නවා. මල් දම් ගොතන්න පුළුවන් කෙනෙකුත් ඉන්නවා. ලස්සන මලුත් තියෙනවා. අන්න ඕනකමක් තියෙනවා. එතකොට පුළුවන් ලස්සන ලස්සන මල් දම් ගොතන්න. මල් දම් ගොතන්නේ නිකන් නෙමෙයි. ලස්සන මල් මාලා ගොතලා රජවරුන්ට සිටිවරුන්ට නොයෙක් නොයෙක් අවශ්‍යතා ඇති අයට අලෙවි කරලා මහ සම්පත් උපය ගන්නවා. මල් මාලා ගොතන්නේ ඒ අරමුණේ. ඒ වගේ මල් මාලා ගොතන්න ඕනකම තිබුණා, මල් හොයාගන්න නැති වුණොත් ඒ සම්පත් උපදවන්න බෑ. මල් තිබුණා, මල් දන් ගොතන්න කෙනෙක් නැති වුණොත් ඒත් පළක් නෑ. මල් තිබුණත් මල් දම් ගොතන්න කෙනෙක් හිටියා, එයාට ඒකට ඕනකමක් නැත්තම් ඒත් ඒ සම්පත් උපයන්න බෑ. මලුත් තියෙන්න ඕන, ගොතන්න කෙනෙකුත් තියෙන්න ඕන, ඒ සඳහා කැමැත්තක් තියෙන්න ඕන. අන්න එතනදී මල් දම් ගොතන්න පුළුවන්, සම්පත් උපයා ගන්න පුළුවන් හිමල් ධම්මලේ. මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අපේ ජීවිත පිළිබඳව. මේ මිනිස් ජීවිතයක් ලබන හැම කල්හිම අපට පුණ්‍යමය කුසල් වඩන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා කුසල් කළ නොහැකි අවස්ථා අටක්. ඒවට කියනවා අෂ්ට දුෂ්ටක්ෂණ කියලා. මේ හැමෝම අෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිදුණු අය. මොනවද අෂ්ට දුෂ්ටක්ෂණ කියලා කියන්නේ? අවිනිශ්චය කියලා තැනක් තියෙනවා, අපායක් තියෙනවා. සංජීවය, කාලසූත්‍රය, රෞරවය, මහරෞරවය, තාපය, ප්‍රතාපය, අවිනිශ්චය. මේ අටට කියනවා අටමහා නිරය කියලා. මේ අටමහා නිරයේ එක එක නරකාදියකට හතර පැත්තෙන් හතර හතර බැගින් ඔසුපත් නිර 16ක් තියෙනවා. ඒ විදිහට එකතු වුණාම මේ අටට ඔසුපත් නිර තියෙනවා 126ක්, 28ක්. මහ නරක আদি 8යි 136ක් නිරය. මේ 136ේම උපන් කෙනෙකුට කුසල් කරන්න බෑ. බුදුවරු කොතෙක් ලොව පහළ වුණා මල් නෙලා ගන්න බෑ, මල් ගොතන්න බෑ, පින් කුසල් කරන්න බෑ. පින් කරන්න බැරි තැනක් මේ. ඊළඟට තිරිසං ආත්ම භාවයක් තියෙනවා. මේ තිරිසං ආත්ම භාවයේ උපන්නාම පින් කරන්න පුළුවන් තැනක් නෙමෙයි. මල්දම් ගොතන්න පුළුවන් තැනක් නෙමෙයි. හැබැයි අපි බණ කතා කියවනකොට නම් සමහර තිරිසංගතය කුසල් වඩාගත් අවස්ථාවන් පිළිබඳව ධර්ම කතා සාහිත්‍යයේ කියවෙනවා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ගැන අපි අහලා තියෙනවා. බුදුබණට සවන් පත්සියුම් කළ මෙඩියා. අර ගොපළු දරුවාගේ කෙවිතට හසු වෙලා මිය ගියා. එහෙත් අර ධර්මයේ නොතේරුණත් ඒ මිහිරි හඬට සවන් යොමු කළ මෙඩියා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වෙලා උපන්න කියලා අහලා තියෙනවා. එවගේම අනුරාධපුර ගල්කුලම ආසන්නයේ තියෙන ධම්මදින්න මහරහතන් වහන්සේ වැඩ සිටිය ඒ ගල්ලෙණේදී උන්වහන්සේගේ සතිපට්ඨාන දේශනාවට සවන්පත් යොමු කළ කිරිවවුලන් 500ක්, ඒ වගේම ගෙරළියේ ඒ හඬට සවන්පත් යොමු කරලා අනුරාධපුරයේ ඇමති කුලවල උත්පත්තිය ලැබලා පසු කලක ධම්මදින්න මහරහතන් වහන්සේගෙන්ම බණ අහලා මගඵල නිවන් අවබෝධ කරගත් අවස්ථාව පිළිබඳවත් කියවෙනවා. හැබැයි මේ ඊටාත්ම අහඹු සිදුවීම් හැටියටයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින් කරන්න, කුසල් කරන්න බැරි දුෂ්ටක්ෂණයක් හැටියටයි තිරිසං ආත්ම භාවය. ඊළඟට ප්‍රේත ආත්ම භාවය හා අසුරනිකාය. මේ අසුර අපාය කියන එක, අසුරනිකාය කියන එක දෙකකට බෙදෙනවා. දේවාසුර හා ප්‍රේතාසුර කියලා. මේ දේවාසුර කියන තැන පින් කරන්න, කුසල් කරන්න පුළුවන් තැන. බිම්බිසාර රජුරු ජනවසබ නමින් යක්ෂයෙක් යක්ෂයෙක් වෙලා අසුර යක්ෂයෙක් වෙලා අනාගාමී කෙනෙක් උපත ලබා ඇති බව ජනවසබ සූත්‍රයේ දීඝනිකායේ කියවෙනවා. ඒ අන්තරෝක්ෂවෙනි අසුරාත්ම භාවය ප්‍රේතාත්ම භාවයත් එකතු කරලා මේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ බඳු තැනක උපන්නහම කුසල් කරන්න බැරි තැන් හැටියට. ඒත් අපේ බණ කතා සාහිත්‍යයේදී ප්‍රියංකර ප්‍රේත මාතාව පිළිබඳව කියවෙන කතා ප්‍රවෘත්ති වලදී කුසල් කරගත්ත ප්‍රේතාත්ම භාව කියවෙනවා. අහඹ සිදුවීම් හැටියට එබඳු දේ සිදු වෙන්න පුළුවන්. නිරය ප්‍රේතාත්ම භාවය තිරිසංගාත්ම භාවය කියන මේ තුන්තලම පින් කරන්න බැරි තුෂ්ටක්ෂණ. ඊළඟට බුදුවරු මේ ලෝව පහළ වෙන කාලෙට අන් සක්වලක උත්පත්තිය ලැබුවා. මේ ලෝකේ මවුනත් බුදුවරුන්ගේ ඇස පහස නොලබන ඈත ප්‍රත්‍යන්ත දේශයක බුදු බණ පදයක් අහගන්න නොලැබෙන පිටිසර ප්‍රදේශක උත්පත්තිය ලැබුවෝ එයාටත් මේ අවස්ථාව අහිමි වී යන්න පුළුවන්. එතරම් දුෂ්ටක්ෂණයක්. ඒ වගේම ස්කන් නාසාදී ඉන්ද්‍රිය විකලත්වයන්ගෙන් යුක්තව මන්ද බුද්ධිකව ආබාධිතව උත්පත්තිය ලැබුවොත් එබඳු කෙනෙකුටත් බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මයෙන් පිහිටක් ලබන්න පුළුවන් කමක් නෑ. එතනත් දුෂ්ටක්ෂණයක් වෙනවා. ඊළඟට නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. දරුණු මිත්‍යා දෘෂ්ටියක්. නත්ති නිට්ටං නත්ති දින්නම් නත්ති උතං ආදී දස වස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ දස වස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච කෙනෙකුට ලෞතර බුදුවරු ලෝ පහළ වුණාට ධර්මයෙන් පිහිටක් නැහැ. අකිරියවාදයේ කියලා එකක් තියෙනවා. මක්කලි ගෝසාල වැනි ශාස්ත්‍රූර් ලෝකෙට කියපු. ඒ කියන්නේ මොනවා කළත් වැඩක් නැහැ. කුසල් කළත්, පින් කළත්, පිනට 아무තු විපාකයක්, අකුසලයට 아무තු විපාකයක් නැහැ. පින් කළත් එකයි, කුසල් කළත් එකයි, කවුරුත් එකයි කියන්නේ. කිසිවක් නොකළ යුතුයි කියන ඉගැන්වීම, කොහොම හරි සතුටින් ජීවත් වෙන්න කියන ඉගැන්වීම, ඒ බරපතල නියත මිත්‍යා දෘෂ්ටිය. මේ මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙච්ච කෙනෙකුට බුදුවරු ලෝ පහළ වුණත්, සද්ධර්මයේ ලෝ පැවතුණත් පිටක් නැහැ. මේ ආදී වශයෙන් කර්මඵල නොපිළිගන්නා වූ හේතුඵල ධර්මතාවයේ නොපිළිගන්නා වූ ඉබේම සත්වයෝ ලෝ පහළ වෙනවා. ඉබේම මේ ලෝකයෙන් සත්වයෝ තොරන් වෙනවා. ආල්ස ඇතිතාක්කල් ජීවත් වෙනවා. පඨවි ධාතුව පඨවි ධාතුවටත්, ආපෝ ධාතුව ආපෝ ධාතුවටත්, තේජෝ ධාතුව තේජෝ ධාතුවටත්, වායෝ ධාතුව වායෝ ධාතුවටත්, ආකාශ ධාතුව ආකාශ ධාතුවටත් එකතු වෙනවා. පරලොවට යන කෙනෙක් නැහැ, දෙව්ලොවට යන කෙනෙක් නැහැ, මනුලොවට යන කෙනෙක් නැහැ, තිරිසන් අපායක් නැහැ, මොකක්වත් නැහැ. ඉතින් කොහොම හරි සතුටින් මේ ටික කාලේ ජීවත් වෙන්න කියලා උගන්වපු ශාස්ත්‍රූවරු හිටියා. අන්න ඒ බඳු මිත්‍යා දෘෂ්ටික සමාදානයේ පියදුණු කෙනෙකුට මේ ධර්මයෙන් පිළිසරණක් නැහැ, පිහිටක් නැහැ. බුදුවරු ලෝ පහළ වුණත් ඵල ප්‍රයෝජනයක් ලබන්නේ නැහැ. ඒ දුෂ්ටක්ෂණය. ඊළඟට මේ මනුෂ්‍ය ලෝකේ උත්පත්ති ලැබුවත් බුදුවරු පහළ නොවුණු අවධියක බුදුවරු පහළ නොවුණු අවධියක උත්පත්ති ලැබුණු මිනිස් උපන්න ධර්මයේ නෑ ශාසනයක් නෑ එබඳු කාලවල උපන් කෙනෙකුට මේ ධර්මයෙන් පිළිටක් පිළිසරණක් නෑ අන්න හරියට මේ අෂ්ට දුස්සක්ෂණ අවදි අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපමාව තුල අපි ගත්තොත් මල් නිලන්න මල් ගොතන්න නෑ හැබැයි මල් මාලා ගොතන්න කෙනෙක් ඉන්නවා මිනිස් බව ලබලා තියෙනවා මල් දන් ගොතන්න මල් හොයාගන්න නෑ අපිට සත්පුරුෂයෝ නෑ කල්යාණ මිත්‍රයෝ නෑ පින් කුසල් ගැන කියලා දෙන්න දැනුවත් කරන්න කෙනෙක් නෑ එයාට ඕනකම තිබුණා ඒ අවස්ථාව නෑ දැන් ඔබේ ජීවිත ගත්තොත් මේ අෂ්ට දුස්සක්ෂණයෙන්ම මිදිලා ඔය හැමෝම නවවන සන සම්පත්තියෙන් යුක්තයි නිවන් දකින්න පින් කුසල් වඩන්න සියලු සම්පත් තියෙන අවදියක් ඒ කියන්නේ දැන් මලුත් තියෙනවා මල් ගොතන්න පුළුවන් කමක් තියෙනවා දැන් ඕන කැමැත්ත විතරයි දැන් මල් තිබුණා මල් දම් ගොතන්නේ කිටියක් මල් ගොතන්න ඕන නැත්තා එයා මේ මල් ගොඩෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ එනිසා මේ වර්තමාන ලෝකෙ දිහා බැලුවාම උතුම් ලෞතුරු කුසල් දක්වා කුසල ධර්මයන් වඩා ගන්න මාර්ගඵල ලබන ඒ මහා මාර්ග කුසල් පවා උපදවා ගන්න වාසනාව භාග්‍ය අවදී උදා වෙලා තියෙනවා ඒත් ඒ හැකියාව උනකම හැකියාව තිබුණා සුදුසුකම් තිබුණා ඒ සඳහා ඕනකමක් නැති වුණා එයට පුළුවන් කමක් නැහැ මේ උපන් මනුෂ්‍යාත්ම භාවයෙන් නිසිපල ලබන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මල් දම් ගොතන කෙනා මල් ගොඩකින් ලස්සන ලස්සන මල් වර්ණයෙන් සුවඳින් යුතු මල් තෝර තෝරා නිසි පිළිවෙලට මල් දමක මල් වඩමක ගොතනවා වගේ ඒවං ජාතේන මච්චේන මේ අෂ්ට දුස්සක්ෂණ වලින් මිදිලා මිනිස් ආත්ම භාවයේ ලැබූ ඔබත් මම කත්තබ්බං කුසලං බහුම් බොහෝ කොට කුසල ධර්මයන් වඩන්න ප්‍රගුණ කරන්න දියුණු කරන්න කියන අවවාදයේ අනුශාසනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා මේ අවවාදය මේ දේශනාව සිද්ධ කළේ විසාකා මහා උපාසිකාව අරමුණු කොටගෙන විසාකාව මේ ශාසනයේ අග්‍රදායිකාව ඒ 27 කෝටියක් වැය කරලා පූර්වාරාම පූජාව කළා දෙමහල් ප්‍රාසාදයක් හදලා බුදුපාමුක් මහා සංඝරත්නයට මහාරාම පූජාවක් සිද්ධ කළා. ඒ ආරාම පූජාව සිද්ධ කළ දවසේ ඒ ඉතාමත් පස්සනක් ප්‍රීතියට පත් වෙලා ගීතිකා පහක් ප්‍රබන්ධ කරගෙන මේ පූර්වාරාමයේ වටේ මහ හඬින් ගායනා කරමින් සාදු නාද පවත්වමින් තමන්ගේ දරුණු පුරු පිරිසත් එක්ක වටේ පැදකුණු කරනවා මේ විසාකාවට මහ පරපුරක් හිටියා විසාකාවට දුවරු 10 දෙනෙක් පුත්තු 10 දෙනෙක් දරුවෝ 20ක් හිටියා මේ 20 දෙනාටත් දරුවන් 20 ලැබුණා. මුණුපුරු 400ක් හිටියා. ඒ මුණුපුරු 400ක් දෙනාට 20 ගානෙම දරුවෝ ලැබුණා. මේ මුණුපුරු 8000ක් හිටියා. මුණුපුරු 400ක් හිටියා. දරුවෝ 20ක් හිටියා. 8420ක් දරු පරපුරා. මේ ඔක්කොම ටික පිරිවරාගෙන විසාකාව මහණින් මේ ගීතකා කියමින් ප්‍රදක්ෂිණා කරනකොට භික්ෂුන් වහන්සේලාට හිතුණා, මොකද මේ විසාකා මාතාවට වෙලා තියෙන්නේ? ගෙනද ආරාමයට ආවහම බොහෝම හිණින් කතා කරන්නේ, ශබ්ද නගල කතා කරන්නේවත් නැති බොහෝම තැම්පත් කෙනෙක්. අද මහා හයියෙන් මේ ගීතිකා ගයමින් මේ ප්‍රදක්ෂිණා කරන්නේ සිහි කල්පනාවවත් විකල් වෙලාද? අනුකම්පායතුනෝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කළා. උන්වහන්සේ දේශනා කළ මහණෙනි, විසාකාවගේ සිහි විකල් වෙලා නැහැ. ඇය බොහෝම ගුණ සම්පන්න, සසර පුරා කල්ප ලක්ෂයක් පුරා නිරූපසල් ඇති කෙනෙක්. ඇය කළ පූජාවෙන් අපමණ ප්‍රීතියට සතුටට පත් වෙලා ඇගේ හදවතින් නැගෙන ඒ ප්‍රීති ප්‍රමෝදයයි ඔය මතු වෙන්නේ කියලා ඇය පිළිබඳව කියා දෙමින් විසාකාව පිළිබඳව තොරතුරු රසක් බුදුරජාණන් වහන්සේ හෙළිපෙළි කරමින් මෙන්න මේ ගාථා ධර්මය එදා දේශනා කොට වදාළා. පින්වතුනි, විසාකාව සසර පුරා මල්දම් ගොතාගත් කෙනෙක්. එදා මෙන්දක කියන සිටුවරයා, එතුමගේ මුත්තනුව රජගහනුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයන කාශ්‍යප කියන මේ තුන් බෑ ජටිල පිරිස දහසක් සරියුත් මුගලන් දෙනම වහන්සේ සමග එකතු වෙච්ච 250ක පිරිසක්, එදා 250ක පිරිසක් සමග මහා සංඝරුවන සමග බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩම කළ වෙලාවේ මෙන්ඩක සිටුතුමා ආවාස පහසුකම් සලසාලමින් දන් පෙන් පූජා කරමින් ධර්ම ශ්‍රවණය කළා. එදා මෙන්ඩක සිටුතුමාගේ උපුලේ වාඩි වෙලා 7 වයසේ හිටිය තුන්චි විසාකාව තුන්චි උනත් මේ බණ හොඳින් අහගෙන හිටියා. ඒක මේ බණ වැටහුණා, අවබෝධ වුණා 7 වයසේදී සෝතාපට්ටි ඵලයේ පිහිටියා. සෝතාපන්න බවට පත්වෙච්ච මේ වාසනාවන්ත කුමරිය පස්සේ කාලෙක සවැත් නුවර මිගාර සිටුපවුලට එකතු වුණා. එම්මිස දුටු කුලය ඇය සමත් වුණා තමන්ගේ සාමයාගේ එම්මිස දුටු ගතියේ පරම්පරාවෙන්ම ඉවත් කරලා සෙනෙහෙතියන් බවට පත් කරන්නේ. ඉතින් අපට මේ වෙලාවේ විසාකාවගේ චරිතය පිළිබඳව නෙමෙයි පිටසන්න ඕන කරන්නේ. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං භව. අපි මොනවද කරන්න ඕන මේ අත් දුස්සක්ෂණේ මිදුණු වෙලාවේ කියලා ටිකක් සාකච්ඡා කරන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. පින්වතුනි, බුද්ධ දේශනාව තුල කියවෙනවා කත්තබ්බං කුසලං බහුම් චරිතබ්බං බ්‍රහ්මචරියම්. මෙහෙම පද දෙකක් කියදෙන තැන් කියනවා. කත්තබ්බං කුසලං බහුම්, බොහෝ කොට කුසල් කරන්න. චරිතබ්බං බ්‍රහ්මචරියම්, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්න. දැන් බ්‍රහ්මචරියාව කියනකොට මේ පින්වතුන්ගේ මතකයට එන්නේ වෙනත් අදහසක්. බ්‍රහ්මචර්යාව කියනකොට මතක් වෙන්නේ ස්ත්‍රීන් පුරුෂයන් හැටියට සම්බන්ධතාවයෙන් වෙන් වෙලා ගත කරන ජීවිතය බ්‍රහ්මචාරී ජීවිතය කියලා. විවාහ ජීවිතයකටපත් නොවි ගත කරන ජීවිතය බ්‍රහ්මචාරී ජීවිතය හැටියට අපි ඉගෙනගෙන තියෙන්නේ. මතකයට එන්නේ එමය. ඒකත් බ්‍රහ්මචාරී බවක් තමයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ බ්‍රහ්මචර්ය කියන වචනය ඊට වඩා ගැඹුරු පුළුල් අර්ථයක් ඇති අදහසක්. සංයුක්ත නිකායේ සූත්‍රවල මේ බ්‍රහ්මචර්ය කියනවා කුමකටද මේ බ්‍රහ්මචර්ය කියන්නේ කියලා ප්‍රශ්න කොට විමසන තැන්වලදී බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචර්යාව හැටියට පැහැදිලි කරන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. යම් කෙනෙකු ලෝතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදෙනවා නම් එහි ඉක්මනවා නම් හැසිරෙනවා නම් ඒ බඳු තැනයි බ්‍රහ්මචර්යාව කියලා නම් කරලා තියෙන්නේ. අන්න ඒ බ්‍රහ්මචර්යාවට උපකාර පිණිස මේ බ්‍රහ්මචර්යාව නම් වූ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදවා ගැනීම පිණිස යම් වැඩ පිළිවෙලක් ඇත්නම් අන්න එය හඳුන්වනවා කුසලය කියලා. දැන් පින්වතුනි අපට මේ කුසලය කියන වචනය බෙදා ගන්න වෙනවා. දැන් ඔබ දන්නවා ලෝතර බුදුවරු ලොව පහළ නොවන අවදිවල ලෝකයේ තුල කරන්න පුළුවන් කුසල් තියෙනවා. දැන් අපේ බුදුහාමුදුරුව ලෝකෙ පහළ වෙන්න කලින් ඒ කුසලයන්ගේ උපරිමයට ගිය තුන් දෙනෙක් පිළිබඳව අපේ පොතපතේ විශේෂව කියවෙනවා. ආලාර කාලාම් උද්දකාරාම පුත්ත අසිත කාලදේවන ඒ භාර්ගව තවුස මේ අය සමාපatti උපදවා ගත්තාය. දැන් බලන්න මේ අය ධ්‍යාන කුසල් සමාපatti කුසල් උපදවාගෙන තිබුණා. බෝසත් චරිතය ගැන විමසනකොට බෝධිසත්වයන් වහන්සේ දහස් ගණන් පිරිස් පිරිවරාගෙන ධ්‍යාන කුසල් වඩාගත් අවස්ථාවන් ගැන අවිඥා උපදවාගත් අවස්ථා ගැන ජාතක පොතේ කියවෙනවනේ. එතකොට ලෝකෙ තියෙනවා හැමදාම කරන්න පුළුවන් කුසල් තියෙනවා. හැමදාම කියලා කිව්වහම සියලු කල්හිම නොවේයි. ඒ බඳු සත්පුරුෂ ගුණ ඇති බෝසත් වෙනි උතුමන් නැති කල්හි එබඳු ධ්‍යාන කුසල් වඩන්න පුළුවන්. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්ත වෙනි තවස්වරු සමීපයේ වුණා බුදුන් පහළ නොවුණා ධ්‍යාන කුසල් වඩන්න තිබුණා. එතකොට ඔන්න අපි කුසල් කියන ඒවා තේරුම් ගන්න ඕන ලෝකෙ හැමදාම කරන්න පුළුවන් පින් කුසල් ටිකක් තියෙනවා. ඒකේ කෙලවරක් තියෙනවා. ඒ කුසලයට ලබන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය රූපී බ්‍රහ්මලෝකයේ උත්පත්ති ලැබීම හෝ අරූපී බ්‍රහ්මලෝකයේ උත්පත්ති ලැබීම. රූපී අරූපී බඹලව ඉදදීම දක්වා කුසල් වඩන්න පුළුවන් බුදුවරු ලෝ ඇතක් නැතක්. දැන් බුදුවරු ලෝ පහළ වෙච්ච කාලේ සද්ධර්මයේ ලෝ පවතින කාලේ මොනවද කරන්න ඕන කුසල්? අපට හැමදාම සංසාරේ කරගන්න බැරි කුසලයක් තියෙනවා. ඒක තමයි ලෝකයෙන් එතර වෙන කුසල්, ලෝකෝත්තර කුසල්. ඒ ලෝකෝත්තර කුසල් කරන්න තියෙන හොඳම අවධිය මේ අවධිය. මල් ගොඩෙන් ඔක්කොම මල් තමයි. ඔක්කොම මල්. හැබැයි ඔක්කොම මල් වුණාට මේ දක්ෂ මාලාකරුවා තෝරගන්නේ ලස්සන සුවඳ ඇති මල්. ලස්සන සුවඳ ඇති මල් තෝරා මල් දමට ගොතන්නේ. ඒ වගේ අර ලෝකේ හැමදාම කරන්න පුළුවන් දේවල් කුසල් තමයි. ඒවත් මල් තමයි. හැබැයි මේ වෙලාවේ අපි කරන්න ඕන අන්න ඒ මල් අතරින් ලස්සන සුවඳ ඇති මල් තෝරන්න ඕන. ඒ කියන්නේ හැමදාම ලෝකේ කරන්න පුළුවන් ධ්‍යාන විඥා පදවන ඒ කුසලයටත් වඩා අධි කුසලයක් ලෝකෝත්තර කුසලයක් උපදවා ගන්න කොහොමද කියලා අපි හොයන්න ඕන. දැන් අපි ඒ සඳහා අවධානය යොමු නොකළොත් අෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිදුණට අපේ මිනිස් ජීවිතේ වටිනා කමක් නැතුව යනවා. මේ අමාරු දුෂ්කර අවදි අවස්ථා අටක්ම මගහරවාගෙන ඇවිල්ලා නවවෙනි ක්ෂණ සම්පත්තියත් ලැබිලා බුද්ධෝත්පාද කාලයක ඉපදිලා අන්න ඒ මල් දම් ගොතා ගන්න ඒ ලෝකෝත්තර කුසල් උපදවා ගන්න අපි මහන්සි නොවුණු අපේ මිනිස් ජීවිතය සසර පුරා දුක් විඳලා ලබාගත් මේ මිනිස් ජීවිතයේ අර්ථ ශූන්‍ය වෙන්න පුළුවන්. එනිසා පින්වතුනි අපට තියෙනවා මහ වගකීමක්. අපි නිකම්ම නිකං මේ මිනිස් ජීවිතයක් ලැබුවා නෙමෙයි. ඔබත් මමත් සංසාරේ බොහෝ කාලයක් මේ ගෞතම බුද්ධ ශාසනයේ කොහොම හරි නිවන් දකින්නවා කියලා ප්‍රාර්ථනා කරගෙන ආරණී පුරාගෙන ආපු අය. ඒ සසර පුරා පිරු පාරමී කුසල බලයෙන් තමයි මේ අෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිදිලා බුද්ධෝත්පාදයක් ඇති කාලෙක අංග විකල නොවි මන්ද බුද්ධිකා බාධිත නොවි මේ මිනිස් ආත්ම භාවයක් ලැබුවේ. දැන් මේ කොම විපත්තිකෙන් මිදලා සම්පත් ලබාගෙන තියෙද්දි දැන් අපි ඒකෙන් ප්‍රයෝජන නොලබනවා නම් අර ලස්සන ලස්සන මලුත් තියෙනවා. ගොඩන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඕනකම තිබුණේ නැත්තම් ඒ මල් ගොඩින් මල් දම් ගොතලා රජ සිටුවරුන්ට අලවි කරලා මහා සම්පත් උපයන්න තියෙන අවස්ථාව හිමි වෙනවා. දැන් අපට මේ ලැබිච්ච අවස්ථාවෙන් උපයන්න පුළුවන් සම්පත් ගොඩක්. මිනිස් සම්පත්තිය උපදවන්න පුළුවන්. රාජ සිටු සම්පත් උපදවන්න පුළුවන්. දිව්‍ය සම්පත් උපදවන්න පුළුවන්. චක්‍රවර්ති රාජ සම්පත් උපදවන්න පුළුවන්. සක්විති රජ සම්පත්තිය උපදවන්න පුළුවන්. බ්‍රහ්ම සම්පත් උපදවන්න පුළුවන්. හැබැයි ඒ සම්පත් හැමදාම උපදවන්න පුළුවන්. මගඵල නිවන් හැමදාම උපදවන්න බෑ. දැන් අපි ඉන්නේ අන්න ඒ මගඵල නිවන් පවා ඒ ලෝකෝත්තර සැපත පවා උපදවා ගන්න පුළුවන් පුණ්‍යමය භාග්‍යමත් අවධියක. පොන්න බුදුරජාණන් වහන්සේ කත්තබ්බං කුසලං බහුම් කියලා මේ දේශනා කරන්නේ අර ලෝකේ හැමදාම කරගන්න පුළුවන් කුසල් ටික නෙමෙයි. ඒ ටිකත් ඇතුළත් වෙයි. ඊට වඩා විශේෂත්වයක් උන්වහන්සේ මේ වචනයෙන් අදහස් කරනවා. ඒ නිසා ඔබටත් මටත් තියෙනවා දැන් වගකීමක්. ලොකු මල් ගොඩක් තියෙනවා. මල් මාලා ගොතා ගන්න පුළුවන් දැන්. දැන් මේ මල් ගොඩෙන් ලස්සනම සුවඳ ඇති මල් තෝරන්න ඕන. එහෙනම් දැන් මම හොයන්න ඕන මේ ජීවිතේ මේ ගෞතම බුදු සසුනේ නිවන් දැකගන්නේ කොහොමද? නිවන් දකිනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ ගැන නොදන්න කම නිසායි අපට මේ පිළිබඳව එච්චර උවමනාවක් නැත්තේ. නිවන් දකිනවා කියන එකෙන් සසරේ වාසය කරනවා කියන එකෙන් වෙනස හඳුන ගන්න ඕන. සංසාර ගමන මේ සැරිසරේම එච්චර සුවදායක නැහැ, සැපදායක නැහැ. අපි මේ ගේ ඇතුළේ ඉඳද්දි මේ ගේ හත්පසින් ගිලි ගන්නවා. හැබැයි අපි කමින් ගොමින් නටමින් වයමින් ගයමින් විනෝදයෙන් ඉන්නවා. ගිනි ගන්න බව දන්නේ නැහැ. අපිට ඕන වෙනවද ඉක්මනින් එළියට පැන ගන්න දොරටුවක් හොයන්න? ඕනේ. අපි සතුටින් ඉන්නවා. හැබැයි අපි සතුටින් හිටියා කියලා ගින්න නෙවෙන්නේ නැහැ. ඉක්මනින් වේගයෙන් අපිව දවාගෙන පැන ගන්න බැරි විදිහට ගින්න ගුරුගුරා ඇවිලෙනවා. ගිනි ජාලා මැදට අහුණාට පස්සේ පැන ගන්න අතක් නැහැ. හැම පැත්තෙම ගින්න. ගින්නට දැවිලා පිලිස්සලා යන්න වෙනවා. හැබැයි අපි සතුටින් ඉන්නවා වගේ සින්දු කියමින්, ගයමින්, වයමින්, නටමින් ඉන්නවා. ගේ ගිනි ඇවිලිලා කියලා දැන් දන්නවනම් තේරෙනවනම් ගිනි ඇවිලුණාට කපන්නේ අපි ඔහේ සතුටෙන් ඉමු කියලා කමින් ගොමින් නටමින් වයමින් ගයමින් ඉන්න සූදානම් නැහැ. මේ ටික අතහැර දාලා මේක සැප වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බරපතලයි ගින්න. භයානකයි. ඒ නිසා මේ අතටපත් වෙච්ච සැපතත් අතහැරලා සතුටත් අතහැරලා බරපතල විපතින් මිදෙන්න එළියට පැන ගන්නවා. මෙන්න මේ වගේ තමයි පින්වතුනි අපි ගත කරන මේ මිනිස් ජීවිතය. අපි නාක් දෙනකොට මේ සසරේ ගින්න පේන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. සසර දුකයි කියලා දන්නේ නැහැ. හිතන්නේ මේ සංසාරේ හරි සැපදායකයි සුවදායකයි. කාල බීලා විනෝදයෙන් සතුටින් තමයි ඉන්න ඕන කියලා. හැබැයි අපි දන්නේ නැති වුණා 11 ගින්නක් අපි වට කරගෙන ඇවිදිනවා. කෝනුහා සූකිමා නන්දෝ, කුමන සිනහවක්ද කුමන සතුටක්ද? නිච්ඡං පජ්ජලිතේ හාත්පසින් ගිනි ඇවිලෙද්දි කියලා බුදුරජාණන් වහන්සේ විසාඛාව ඇතුළු අර කාන්තා පිරිසකකින් ඇහුවානේ. 11 ගින්නකින් අපි දැවෙනවා. ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ දෝමනස්ස ගින්න, රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, මේවා ගින්නක් වගේ අපිව දවන. ඉතින් අපි සංසාරේ හැමදාම මේ ගිනි මැදට හසු වෙලා දැවුණා. අනවතග්ග සංයුත්තේදී හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ අපි මේ ගත කළ සංසාර ගමන පිළිබඳව දේශනා කරනවා. අනවතග්ගෝ යම් වික්ඛවේ සංසාරෝ පුබ්භා කෝටින පඤ්ඤායති. අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං සන්ධාවතං සංසාරිතං මමං චේව තුම් ආකංච. මේ ඇත්ත නොදන්න කම නිසා තණ්හා සංයෝජනයෙන් බැඳුණු මමත් නුඹලාත් මේ සසරේ බොහෝ කාලයක් දුක් විඳින්නින් සසර සැරිසරුවා කියලා උන්වහන්සේ දේශනා කරමින් අපි ගත කළ මේ සසර ගමන ගැන විස්තර කරලා දෙනවා. මහණෙනි නුඹලා තමන්ගේ මව් මල වෙලාවේ හෙඬු කඳුළු මේ මහ පොළොවේ යම් තැනක එකතු වුණා නම් මහණෙනි මේ සාගරයේ ජල කඳට වැඩි ඒ කඳුළු ගංගා මහණෙනි නුඹලා තම පියා මියගිය වෙලාවේ හෙඬු කඳුළු මේ මහ පොළොවේ තැනක එකතු වුණා නම් ඒත් මහණෙනි මහ සයුරේ ජල කඳට වැඩි ස්වාමියා බිරිඳ දුව පුතා නෑය හිතවත භෝග ව්‍යසනයේදී හැඬු කඳුළු මහ සයුරු කීයක් පුරවන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නැද්ද? උන්වහන්සේ හැම අවස්ථාවකම දක්වන්නේ සසර සයු මහා සාගරයේ ජලයට වඩා වැඩි කඳුළු කියලා. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා මහණෙනි නුඹලා මේ ආපු සසර ගමනේ එළුවෙක් වෙලා උපන් වාරවල බෙලිකතුන් කෑ වෙලාවේ ගැලූ රුධිරය එකතු කළා නම් නොසිඳී පැවතුනා නම් ඒත් මහණෙනි මේ මහා සාගරයේ ජලයට වැඩි. එච්චර එළුවෙක් වෙලා ඉපදිලා බෙලිකතුන් කා වාර වැඩි. කුකුලෙක් වෙලා මුවෙක් වෙලා ගෝණෙක් වෙලා හරකෙක් වෙලා ඒ සත්ව ආත්ම භාවවල උපන් වාරවල අනුන් ගිල කපා දමූ වෙලාවේ ගැලූ රුධිරේ මහණනි මහ සාගරයේ ජලයට වැඩි. අපි කඳුළු වගුරුවලා තියෙනවා, ලේ වගුරුවලා තියෙනවා මහ සයුරේ ජලයට වැඩියෙන් ඒ සත්ව ආත්ම භාවවල. මහණෙනි නුඹලා මේ සසර ගමනේ සැරිසරද්දී කාත් කවුරුවත් නැතිව අසරණ වෙලා අනාථ වෙලා මියගිය වාර බොහෝමයි. මහෞස් පර්වත වලින් ගස් ගල් වලින් වැටිලා අතපය බිඳිලා කාගේවත් පිහිටක් නැතුව ඒ තැන්වලම කඳුළු හලහලා මියගිය වාර බොහෝමයි. මහණෙනි නුඹලා මේ සංසාර ගමනේ ලැබූ එක් අයක ලැබූ හිස් කබල් ටික, ඇටකටු ටික නොදිරා එකතු වුණා නම් මහණෙනි, උන්වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳගෙන ඉදිරියෙන් පෙනෙන පර්වතයට අතිසිදු කරලා පෙන්නලා කියනවා මහණෙනි, ඒ සිගිරි පර්වතයට වඩා ඔය පර්වතයටත් වඩා උස වෙන්න තිබුණා ඇටකටු ටික ඉතුරු වුණා නම්. එච්චර කාලයක් නුඹලා මේ සංසාරේ සැරිසරවි ලයක් කඳුලක් එක්ක උන්වහන්සේගේ දේශනාව ඒ හමු වෙයි හිටි සාමීන් වහන්සේලාට පමණක් නෙවෙයි, ඔබාට පිළිබඳවත් මේ දේශනාවෙන් උන්වහන්සේ සිද්ධ කළේ අපිත් මේ සංසාරේ ලේ කඳුළු සලමින් යන ගමනක් නේ. මේ ගමනේදී අපි හිතාගෙන ඉන්නවා අපි බොහොම සුවදායක සැපදායක ගමනක් මේ යනවා කියලා. ඒත් මේ මනුස්ස ලෝකය කියන්නේ සුගතියක් නේ. සුගතියක් වෙච්ච මනුස්ස ලෝකේ අපි සැබෑවට ලබන අත්දැකීම් ටික හිතලා බැලුවොත් සුගතියක් වෙච්ච මනුස්ස ලෝකයේ තියෙන දුක නිබඳුනා. දුගතියක් යයි නම් කළ තැනක උප්පත්තිය ලැබුවොත් මොන වගේ භයානක වෙන්න පුළුවන්ද ඒ අත්දැකීම් කියලා හිතලා බැලුවොත් අපට යමක් වටහා ගන්න බැරි කමක් නෑ අපේ නුවණට. එනිසා පින්වතුනි, අපි ගත කරන මේ සසර ගමන එච්චර මිහිරි තැනක් නෙමෙයි, සුවදායක සැපදායක තැනක් නෙමෙයි. අපි මේ ජීවිතය ලේන් කඳුලෙන් ගෙවන දුකින් සුසුමින් හෙලන ජීවිතයක්. මෙන්න මේ සසර ගමනේ අත්විඳින මේ හැම දුකක්ම, හැම ගින්නකින්ම මිදිලා ලබන පරම සැපේටයි නිවන කියලා කියන්නේ. ඒ සපත ලෝකේ තියෙන සපතට සමාන කරන්න බෑ. මේ ලෝකයේ තුල සපතක් තියෙනවා. මිනිස් සප, රාජ සප, සිටු සප, දේව සප, බඹ සප කියලා සම්පත් තියෙනවා. මේ සපත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අච්චරා සංඝාත මත්තම් පිචේ භවං නවන්නේ. මේ සසර ගමනේ තියෙන සැපයේ සුවය අසුරු සෙනඟ ගන්න වෙලාවක්වත් මම වර්ණනා කරන්නේ නැහැ. ඇයි උන්වහන්සේ එහෙම දේශනා කළේ? සැප කියලා තියෙනවා ලෝකේ යම. හැබැයි ඒ සැපයත් එක්කම දුකක් මිශ්‍ර වෙලා තියෙනවා. හරියට කාසිය දෙපැත්ත වගේ. කාසිය දෙපැත්ත වගේ. එක පැත්තක් සැප, එක පැත්තක් දුක. අපට සැපට උදා කරන අරමුණම තව මොහොතකින් දුක උපදවා දෙන්න සමත් වෙනවා. අපේ ප්‍රියමනාප දරුවෝ අපට සැබෑ සැපත. හැබැයි ඒ දරුවම යම් මොහොතක අපිව කඳුලෙන් තෙත් කරන්න, හදවත සුසුමින් දවා දමන්න තරම් නපුරු අරමුණක් බවට පත් වෙන්න පුළුවන්. අපි අකමැති දේ ඒ දරුවත් එක්ක යෙදෙන්න පුළුවන්. හරිසා මගේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ ලෝකේ තියෙන සැපතට මුලා වෙන්න එපා. ලෝකයේ තුල යම් සැපයක් තියෙනවා ඒක සාපේක්ෂකව. අතනට වඩා මෙතන හොඳයි කියන්නයි තියෙන්නේ. එහෙත් ඒ සැපයම මොහොතකින් දුකට පරිවර්තනය වෙනවා. ඔය ඇත්ත මේ මොහොත ගත කළ මේ ඉරියව්ව ගැන හිතලා බැලුවොත් හිතගෙන ඉඳලා වාඩි වෙච්ච මොහොත පහසුවක් දැනන ওই මෙට්ටි වාඩි වෙනකොට. හැබැයි මේ සැපය හොඳයි සැපයි සතුටුයි කියලා දැනුනදී දැන් ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත මතුවෙලා. අන්න කාසිය දෙපැත්ත. දැන් ඔබ බලන්න ඔය අත්දැකීම එකතු කරගෙන ඔබට සතුට කියලා සැපේ කියලා යමක් ලැබුණා නම් ලැබිච්ච හැම දෙයකම අත්දැකීම උන් ඔය වගේ. වාඩි වෙනකොට පහසුවක් තිබුණා. දැන් වෙනකොට එක පහසුවක් වෙලා නැකිට ගන්නෙ කොයි වෙලාවෙද කියලා බල බල ඉන්නවා. ඔබ තමයි කාසිය දෙපැත්ත. ඔබට නුවණක් ඇති ලෝකයේ තියෙන හැම සැපතක්ම මේහා සමානද කියලා විමර්ශනය කරලා බලන්න. එතකොට අපි සැප කියලා සතුට වෙලා කැමති වෙලා තියෙන්නේ මොකටද? දුකටත් එක්කමයි. සැපත ගන්න බෑ දුක නැතුව. කාසිය එක පැත්තක් ගන්න බෑ අනිත් පැත්ත අතහැරලා. කාසිය ගත්තොත් දෙපැත්තම ගන්න වෙනවා. එනිසා යමෙක් සැපට කැමතිද ඔහුට ඉබේම නොමිලෙම දුකක් ලැබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ දුක නොතෙවරුණු වේදනාව පීඩාව නොතෙවරුණු සැපතක් හොයන්න. අන්න ඒ සැපත ගැනයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. ඉතින් මේ ලෝකෙ හුඟක් දෙනෙක් ගිහි ඇත්ත පමණක් නෙමෙයි පැවිදි සමහර අයත් හිතනවා බුදුදහම කියලා කියන්නේ අපිව සැපතින් ඈතට ඉවත් කරන, සැපත අහිමි කරන මගක් දහමක් හැටියට බුදුදහම ගැන කතා කරනවා. මේ නොදන්නාකමක නොදන්නාකම නිසා කියවෙන වචන බුදුදහම අපිව සැපතින් අහිමි කරවල දුකටපත් කරන මඟක් පිළිවෙතක් නෙමෙයි. සැබවින්ම අපිව දුකෙන් මුදවලා සැපතටපත් කරන මඟක්. ලෝකයේ අය සැප දුක කියන දෙක දන්නේ නැති නිසායි එහෙම කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඇහැට ලැබෙන අරමුණෙන් කනට නාසයට දිවට කයට ලැබෙන අරමුණෙන් ලැබෙන පංචකාම සැපය ගැන කතා කරනවා. හැබැයි උන්වහන්සේ මේ සැපේ සැපයක් කොට දක්වන්නේ නැහැ. ලෝකේ පිළිගන්නවා ඇහැට ප්‍රියමනාප අරමුණක් ලැබෙනවා නම් ඒක සැපතක් කියලා. කනට නාසයට දිවට කයට මනසට සොඳුරු අරමුණු ලැබෙනවා නම් සැපතක් කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ සොඳුරු අරමුණ ලැබෙනකොට සැපතක් තමයි. හැබැයි ඒ අරමුණම වෙනස් වෙනකොට විපරිණාමයකටපත් වෙනකොට මොකද වෙන්නේ? ඒ සැපත් එක්කම දුකක් තියෙනවා. එනිසා උන්වහන්සේ පෙන්නනවා ඒ දුකත් එක්ක මිශ්‍ර නොවුණු සැපතක්. ඒක අත්‍යවශ්‍යම නියත්තන්ට ඇති. භාවනා කරනවා නම් මොහොතක් හරි දවසකට මේ අත්‍යවශ්‍යම විඳින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ බොරුවක්ද කියලා. උන්වහන්සේ අපිව සැපෙන් ඉවත් කරලා දුකට ඇදලා දාන්නද සැබෑ සැපයකට ගෙනියන්නද උන්වහන්සේ උත්සාහ කළේ කියලා අත්දකින්න පුළුවන් භාවනා කරන ඇත්තන්ට. සමහර ලාට මෙතන ඇති ඒ අත්දැකීම ලැබපු අය ඒ ගැන නොහිතුවට. අපි සමහර වෙලාවට භාවනා කරගෙන යනකොට අපිට සිදුවෙන අහඹ සිදුවීමක් තියෙනවා. ඒක භාවනාවදී ලැබෙන අත්දැකීමක්. මොකක්ද? ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන මේ ඔක්කොම අතහැරිලා. ඔක්කොම අතහැරිලා පංච ආයතනයම අතහැරිලා සිත තුලම තනි වෙන වෙලාවක් එනවා. අපි කමඨහන හැටියට ගත්ත අරමුණත් එක්කම සිත නතර වෙන වෙලාවල් එන මොහොතකට, තත්පරයකට, ක්ෂණයකට. බාහිරයේ කිසිම අරමුණක් එක්ක සම්බන්ධතාවයක් නැහැ. සිත අර අරමුණත් එක්ක ඒකාත්මීය වෙන අවස්ථාවල් එනවා. අන්න ඒ අවස්ථාව දෙනුනහම අපේ පින්වතුන් කියනවා, අපට ඇවිල්ලා කියනවා, "නේ හාමුදුරුවනි, පුදුම ශාන්තියක්, පුදුම පහසුවක් දැනුනේ, අහසේ පාවෙනවා වගේ, පුළුන් ගොඩක් ඉඳ ඉන්නවා වගේ, මේ කය ගැන කිසිම වේදනාවක් නැහැ, දුකක් දැනුනේ නැහැ, හරිම සැපතක්, හරිම ශාන්තියක්" කියනවා. සමහර ජීවිත කාලයම ඊට පස්සේ භාවනා කරන්නේ අර සැපේ ලබන්න. භව තණ්හාවේ. සමහරලාට මේ අත්දැකීම අධ්‍යක්ීම ලැබිලා ඇති. මේ ඇහැ, කන, නාසය, දිව, කයත් එක්ක තියෙන සම්බන්ධයේ අතහැරුණෝ ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පහසින් ලැබපු සැපතයි අර තප්පරයකට ක්ෂණයකට ලැබෙන සැපතයි සංසන්දනය කළොත් අහසයි පොළොවයි වගේ වෙනවා. අර තප්පරයකට ක්ෂණයකට ඒ පත්‍ය අතහැරිලා අර සමාධිමත් වෙන හිතට ක්ෂණික සමාධියක් තුළ ඒකාග්‍ර වන ඒ හිතට දැනෙන සුවය කවදාවත්ම රූප දැකලා, ශබ්ද අහලා, ගඳ සුවඳ විඳලා, රස පහස ලබලා ඒ සතු විඳින්න බෑ. ඒ අත්දැකීම Tamanටම ලබන්න පුළුවන් ටිකක් භාවනා කරන්න. එක තත්ත්වයකට හිත එහෙම තනි වුණොත් මේ කයින් වින් කරගත්තොත් ඔබට දැනෙවි මොන තරම් සැපතක් ඒක කියලා. මෙන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු සැපතේ ආරම්භයනේ. උන්වහන්සේ අපිට යොමු කරන්න හදපු සැපතේ, පෙන්වන්න හදපු සැපතේ ආරම්භය. මේ තප්පරයකට මේ පැත්ත අතාරිනකොට දැනෙන සුවය කොච්චරද? එහෙනම් අපිට පැයක් ඉන්න පුළුවන් වුණොත් මේ පැත්ත අතහැරලා මොන තරම් සුවයක්ද? මහරහතන් වහන්සේලාගේ චරිත ගැන හෙව්වනම් මහා කප්පින හාමුදුරුවෝ රජගෙදර අතහැරලා රජකම අතහැරලා ආවේ. සෝන හාමුදුරුව මහා ධනවන්තේ, කවදාවත් බිම පය තියලා ගියේ සාමීන් වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේගේ යටිපතුලෙත් ලොම් වැවිලා තුණා කියලා කියනවා. හන්දෝලාවෙන් යන්නේ. ඒබඳු සම්පත් තිබෙච්ච උන්වහන්සේලා ඔක්කොම අතහැරලා පැවිද්දට ඇවිල්ලා ගහක් යට ගලක් උඩ වැඩ ඉඳගෙන අහෝසුකම් 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 අනේ සැපයි කියනවා. සමහර ස්වාමීන් වහන්සේලා හිතුවා හද ගෙදර සිටු ගෙදර මතක් කියලා තමයි මේ සැප ගැන මතක් කරන්න උන්වහන්සේලා කියලා. බුදුහාමුදුරුවන්ට මේ ගැන මතක් කළා. බුදුහාමුදුරුවෝ මේ අයෝ ගෙන්නලා විමසනවා, ඇත්තද රජ සැප සිටු සැප ගැන හිත හිතා ඉන්නවා කියන්නේ? උන්වහන්සේලා කියනවා නේ ස්වාමීන් රජ ගෙදර සිටු ගෙදර මොන සැපක්ද තිබුණේ? අපි රාගයෙන් දෙවි දෙවි හිටියා, ද්වේෂයෙන් දෙවි දෙවි හිටියා, මෝහයෙන් දෙවි දෙවි හිටියා, ජාති ජරා මරණ දුකෙන් පිළිපිලි හිටියා. අනේ ස්වාමීන් දැන් මේ සියලු දුකින් මිදලා දැන් මේ ලබන සමාධි සුවය ලෝකෝත්තර සුවය මොනතරම් සාන්තියක්ද? අනේ රජ ගෙදරින් ආපු මහා කප්පින හාමුදුරු සෝණ හාමුදුරු වැනි ඒ උත්තමයන් වහන්සේලා ඒ සැබෑ සැපත හඳුනාගෙන ලෝකයට කළ ප්‍රකාශන. එනිසා ඔබ හිතන්න එපා ලෝකේ සැප කියලා කියන්නේ මේ ඇහැ කනනාසය දිවකය සතුටු කරලා ලබන දේ විතරක් කියලා. ඕක සැබවින් සැපතක් නෙවෙයි, මුලාවක්. සැබෑ සැපත මොහොතකට හෝ අත්දකින්න ජීවිතය ආරම්භ කරන්න කත්තබ්බං කුසලං බහු අරෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිලිච්ච ඔබ අදම මේ රාත්‍රියේම පටන් ගන්න ඒ සැබෑ සැපති අල්ප මාත්‍රයක වර්ධකීමක් ලබන්න. නිවන් සැපේ කියන එක මහා පරමයි. අර ඒකේ ආරම්භය මේ පැත්ත අතහැරෙනකොට ලැබෙන ධ්‍යාන සමාධි සුවය එච්චර සුවපත් නම් ඒකේ ඉදිරියට ගිය ලෝකෝත්තර සුවේ කොච්චර සුවපත්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන් වේවි. එබඳු තැනකින් අර ජීවිතයේ අත්දැකීමක් ලැබලා සැබෑ සැපත හොයන්න, සැබෑ දුක හඳුනගන්න, සැබෑ දුකෙන් මිදෙන්න මේ සතුටෙන් හිටියට හාත්පස ගිනි ඇවිලිච්ච බව අමතක කරන්න එපා. මේ ගිනි ඇවිලිච්ච ගෙයින් එළියට පැනගන්න ඉක්මනින් මාවතක් හොයන්න. කෝනුහාසෝ කිමානන්දෝ නිච්චං පජ්ජලිතේද අන්ධකාරේන පෝනද්ධා පදීපන්න ගවිස්සත. එයි මේ අඳුර ඉන්නේ, ආලෝකයක් හොයන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ විමසනවා. එනිසා තවදුරටත් අඳුරේ ඉන්න උත්සාහ කරන්න එපා. හාත්පස ගිනි ඇවිලිච්ච බව දැනගෙන මේ ගින්නෙන් මිදිලා, ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ දෝමනස්ස ගින්නෙන්, උපායාස ගින්නෙන්, රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් මිදිලා සැබෑ සැපතක් ලබන්න උත්සාහ කරන්න. සැබෑ සැපේ අල්ප මාත්‍රයකින් හරි හඳුනා ගන්න බලන්න. එතකොට ඔබට සැකයක් නැහැ, ඒකාන්තයෙන් බුදුහාමුදුරුවෝ ගැනවත් ශ්‍රද්ධා මාත්‍රයක් උපදිනවා. අනේ බුදුහාමුදුරුවෝ මාව සැබෑ සැපතට ගන්න නේද මේ හදලා තියෙන්නේ? මේ අල්ප මාත්‍රයක් මොහොතක් ක්ෂණයක් මේ පැත්ත අතහැරපු තැන මෙහෙම සැපතක් නම් තියෙන්නේ. මේ බඳු සැපතක් මං ජීවිතේ කවදාවත් මේ ආයතන ඇසුරු කරගෙන ලබලා නැහැ නේද කියලා දකිනකොට බුදුහාමුදුරුවෝ ගැන සැබෑ ශ්‍රද්ධාවක් උපදිනවා. උන්වහන්සේ සැබෑ මගක්මයි මට දේශනා කරලා තියෙන්නේ, මට කරුණාවෙන් මාව දුකින් මුදව ගන්නයි උන්වහන්සේ මහන්සිය අරගෙන තියෙන්නේ කියලා එදාට ඔබට දැනෙනවා. එතකන් ඔබට තියෙන සැබෑ ශ්‍රද්ධාවක් නෙමෙයි. අන්න ඒ බඳු අල්ප මාත්‍ර දැනුමක් හෝ අවබෝධයක් තුල ඔබට බුදුහාමුදුරු ගැන හිතා ගන්න පුළුවන් වුණොත් ඒ ශ්‍රද්ධාව ඔබව සතර අපායෙන් මුදවාවි, සතර අපායෙන් නිදහස් කරාවි, ඔබට සුගතිය උරුම කරලා දේවි, නිවනට මඟ හදලා දේවි. ඉතින් ඒ ලෞතුරු සැපතින් සැපවත් වෙන්න මේ ලබාගත් මිනිස් ජීවිතය අර්ථ ශූන්‍ය කරගන්නේ නැතුව ලබාගත් ජීවිතයෙන් උතුම් ඵල උපදවා ගන්නට, උතුම් මල් නෙලා ගන්නට අද මේ රාත්‍රියේ පටන් ආරම්භ කරන්න කියන කාරුණික අවවාදය සිද්ධ කරමින් මේ හැම දිනාටම මේ දහම් මග සරණමය ద్వාරයක් විවර කරගෙන ලෝතු සැපතට යන්නට මග පෙන්වීමක් වේවා ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගාමයිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගාමයිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගාමයිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා බෝධයන්තු සිවං තදං. අදත් මේ මොහොතේ අපි හැම දිනම සදහැ සිටින් ගෞරවණීය සිටින් නිහඬ බව අගයමින් තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධා ගෞරවයේ පදවාගෙන ධර්ම ශ්‍රවණී කරලා ධර්ම දානීය කියදিলা අපි හැම දිනා සිද්ධ කරගත් උතුම් කුසල්පින් තව තවත් මේ කුසලයට සිත් යොමුකොට ලෞතුරු මගින් සැනසෙන්නට මේ මග යන්නට පාරමී ගුණ නුවණ පිණිසම මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. මතු දිනක බුදු වෙලාවක් සනසනාරි මෛත්‍රිය නාත නිද්දෝසතානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට අල්පේසාක්‍ය මහේසාක්‍ය ශාසන මානික උපකාරක දෙවියන්ට මේ ගෘහ වස්තු ආදී තදි ගෘහිත තම තමන්ගේ උපකාරක ඉෂ්ට දිව්‍ය රාජ සමූහයාටත් පින් නැති වේවා දිවයිසුරු වැඩි දියුණු වේවා පතන බෝධියෙන් නමා මහ නිවනින් සනසෙත්වා යි සාදු කෙල දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරා. තම තමන් නමින් නැසී මේ පරලෝකීය අධිකාරී මහත්මා නමින් මෙතනිය නමින් කුල පරම්පරාගතව මේ පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූදරු හිතවත් අසල්වැසි සෑම සියලු දෙනාටත් ඔබ අප හැම දෙනා නමින් නියගිය සකල විද ඥාති වර්ගයාටත් මේ පින් අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා සපවත් වේවා. දුක් පිරී සංසාර ගමන නිමා කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරා. මේ පවුලේ අධිකාරී මහත්මා නොන මහත්මිය දරුවන් ඇතුළු හැම දෙනාටම මේ කල කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් තුනුරුවන් ඥාන භාවයෙන් ආශිර්වාදයෙන් හැම සැපතක් ශාන්තියක් සහනයක් සැනසිල්ලක් සැලසේවා. දහම්මග සොයා යන්නට සැබෑ සැප සොයන්නට සිත් පෙළඹේවා නැඹුරු වේවා විමර්ශන ඥාන විදර්ශනා ඥාන පහළ වේවා. ඔබ අප හැම දෙනාටත් හෙද වැඩි ගුරු දෙමාපියන්ටත් මේ උතුම් කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් තුනුරුවන් ඥාන භාවයෙන් ආශිර්වාදයෙන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලය අනන්ත ආශිර්වාදයෙන් සසර පුරා සිදු කළ සියලු අකුසල ගති පාප ගති පහව ගොස් දුරුවද සසර පුරා සිදු කළ සියලු කුසල ගති පාරමී ධම් මතුව වරදට පාපයට නැමෙන හිතින් මුදවා යහපතෙහි කුසලයේ පිහිටවන්නට යෝධ ශක්තිය බලය වීරිය සිහිය නුවණ පහළ වේවා. නිදුක් නිරෝග භාවයේ චිරජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සැනසිල්ල ළඟා වේවා. සියලු සම්මියක් ලෞකික ලෝකෝත්තර අපේක්ෂා ප්‍රාර්ථනා වහවහ සමුරුද වේවා. සසරේ සරණාතුරු නරකාදී දුක්ඛ වේදනාවකට සාපිපාසාදී දුකකට කිසි කලකත් ගොදුරු නොවේ. දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් තව තවත් දහම්මකට කුසල් මඟට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙනමා නිවන් සුව කල් වේවා හැම දිනාටම ලැබේවා සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන් සුඛං බලං. ආයුරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමිජ්ජතු ශීලාදී ගුණයන් පිටම සම්බුදු පූජාවන් පවත්වමින් තුනුරුවන් ත්‍රිචෛත්‍ය වැඳ නමස්කාර කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ජීවිතය යථාර්ථයන් සොයා විමසාගෙන සසර දුකින් එතර වෙන ධර්මකට යොමු වෙන්නට අදිස්ථාන ප්‍රාර්ථනා ඇති කරගනිමින් ධර්ම පරිස්කාරයන් පූජා කරමින් සිද්ධ කරගත්ත මේ කුසල පුණ්‍ය සම්පත් දෙවියන් සහිත ලෝකයාටත් මියගිය ඥාති වර්ගයාටත් හැදු වැඩ ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමටත් අපි සියලු දෙනාටත් වහවහ උතුම් නිර්වාණ සපතින් සපවත් වීම පිණිස නිවන් ලබන අතුරු දෙලව සාන්තිය රැකවරණය නිදුක් නිරෝගී භාවය පිණිස මේ පින මේ මොහොතේ පටන්ම හේතු වාසනා පාරමී වේවා කියලා සුපත්‍ය